හැමතෙම සිහිනුවණින් යුතු සන්ධ්‍යාවක් කල්‍යාණ මිත්‍ර හිතවතුනි සී බුද්ධියට හෝරාව සදහම් සඳේවි තවත් එක් හැඳේවත අපි මුණ ගැහෙනවා මේ මොහොත පිළිබඳ වඩා යථාර්ථයට සත්‍යයට ආසන්න වඩා මිත්‍යාවෙන් ඈතුණු අත්දැකීමක් වෙතට අවබෝධයක් කරා ළඟා වෙන්නට පියමනින්නට බොහෝ ක්‍රම තිබෙනවා උපක්‍රම තිබෙනවා එමෙන්න විද්‍යාවන් තාක්ෂණයන් කලාවන් ශාස්ත්‍රයන් තිබෙනවා ප්‍රශ්න විසඳගන්න ප්‍රශ්න අඩු කරගන්න සහ සමහර ප්‍රශ්න ඇති නොවන ආකාරයට ජීවත් වෙන්න කවුරුවත් ප්‍රශ්නවලට කැමති නෑ ප්‍රශ්න හොයාගෙන යන්නේ නෑ හොයාගෙන යන්නේ පිළිතුරු ගැටලු නෙවෙයි සොයන්නේ විසඳුම් ප්‍රශ්නයකින් පිළිතුරකට ගැටලුවකින් විසඳුමකට යන ගමනකටයි ජීවිතය කියන්නේ එතනදී මුදල් වලින් විසඳෙන ප්‍රශ්න තිබෙනවා මුදල් නැතිකම නිසා ඇති වෙන ප්‍රශ්න තිබෙනවා වැඩි වෙන ප්‍රශ්න තිබෙනවා මුදල් වලින් විසඳාගත හැකි ප්‍රශ්න තිබෙනවා යහළුවන් යෙහෙළියන් හිතවතුන් ඥාතීන් දන්න හඳුනන අය ඉවිදව්වෙන් විසඳාගත හැකි ප්‍රශ්න ගැටලු තිබෙනවා කාත්කවුරුත් නැති වුණාම ඇති වෙන ගැටලු ඒ වගේම වැඩි වෙන ගැටලු එමටයි දැන් මේ විදිහට දැනුම නිසා විසඳා ගන්න ගැටලු තිබෙනවා දැනුම නැතිකම නිසා වැඩි වෙන ගැටලු තිබෙනවා ඇති වෙන ගැටලු තිබෙනවා බලය අඩු වෙනකොට ඇති වෙන ගැටලු කායික බලය කායික ශක්තිය චින්තන බලය චින්තන ශක්තිය සමාජීය බලය මේවා නිසා අපේ සමහර ප්‍රශ්න විසඳා ගන්න පුළුවන් නැතිකම නිසා අඩුකම නිසා ප්‍රශ්න වැඩි වෙන්නත් පුළුවන් අලුතෙන් ඇති වෙන්නත් පුළුවන් දැන් මේ විදිහට යන ගමනේ අපි විසඳුම් හොයාගෙන යනවා අපේ එදිනෙදා ප්‍රශ්නවලට සාමාන්‍ය ප්‍රශ්නවලට ජීවිත ගැටලුවලට ඇයි අපිට මෙහෙම විසඳුම් හොයන්න වෙලා තිබෙන්නේ ජීවිතේම ගැටලුවක් නිසා ජීවත් වීමම ගැටලුවක් අවර හෝ ප්‍රශ්නයක් නැහැ කියලා අපි කිව්වට ඇහුවොත් කොහොමද නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි ටිකක් කල්පනා කරන් ඉඳ දුන්නොත් ප්‍රශ්න ලැයිස්තුවක් ප්‍රශ්න ධාරාවක් ගැටලු වැල නොකැඩී උනන්න පටන් ගන්නවා මේ ප්‍රශ්න ගැටලු වලට කියන තවනමක් තමයි ජීවත් වීම කියන්නේ ප්‍රශ්නයක් ගැටලුවක් නැත්තම් ඔය අපි හිතන අපි දන්න විදිහේ ජීවත් වීමක් නෙමෙයි කරන්න වෙන්නේ කෙරෙන්නේ මේ විදිහේ ජීවත් වීමක් කරන්න වෙලා තිබෙන්නේ උදේට ඇහැරලා වැඩ කරලා මහන්සි වෙලා රාත්‍රී ඉඳට යන්න අන්න මොන්න හොයන්න කවන්න පොවන්න බේත් ගන්න මේ විදිහේ ජීවත් වීමක් කරන්න සිදු වෙලා තිබෙන්නේ මේ ප්‍රශ්න උනන උල්පතක් එහෙම නැත්නම් ප්‍රශ්න පිපිරෙන ගිනි කන්දක් වගේ ජීවිතයක් අපට ලැබිලා තිබෙනවා නැතිනම් ලබාගෙන තිබෙන නිසායි. ඉතින් කෙලවරක් නැහැ. සියලු ප්‍රශ්න විසඳුව කෙනෙකුත් අපි දන්න ලෝකේ නැහැ. මේ ඉන්න ලෝකේ කවුරුවත් නැහැ සියලුම ප්‍රශ්න විසඳගෙන ආයෙ විසඳන්න ප්‍රශ්නයක් නැහැ කියලා කියන කෙනෙක් අපිට තේින්නේ නැහැ. අපිටත් එහෙම කියන්න බෑ. ආයෙ කිසිම ප්‍රශ්නයක් එන එකක් නැහැ කියලා කියන්නත් බෑ. තිබුණු ප්‍රශ්න නම් සියල්ල විසඳුවා. හැබැයි හෙට දවසේ අලුත් ප්‍රශ්නයක් නොයේ කියලා එහෙම සහතිකයක් වගකීමක් රක්ෂණයක් දෙන්න බෑ. දැන් මේ කාලය ප්‍රශ්නත් එක්ක ඇති වෙනවා. දැන් කාලය පිළිබඳ දැනෙන්නේ කොහොමද අපිට? ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ ප්‍රශ්නේ තියෙනවා. තියෙනකල් කාලය දැනෙනවා. හොඳට බලන්න කාලය දැනෙන්නේ කොහොමද? මේ ඔරලෝසුවේ කාලය නෙවෙයි. ඒ අපිට දැනෙන කාලයක් නෙවෙයි. ඔරලෝසුවේ කාලය දින දර්ශනයේ කාලයත් අපිට දැනෙන්නේ නැහැ. හැබැයි අපිට දැනෙනවා කල් යනවා. මේ කාලය දැනෙන්නේ කොහොමද? නොවිසිඳුණු ප්‍රශ්නයක් එක්ක. ප්‍රශ්නයක් තිබෙනවා, ගැටලුවක් තිබෙනවා, ඒ විසඳිලා නැහැ. ඉතින් ඒ ගැටලුව එක්ක කායික වේදනාවක් අසනීපයක් වෙන්න පුළුවන්. ඒක කියනවා මේක දැන් දවස් ගාණක් තියෙනවා, මාස ගාණක් තියෙනවා, මේ ඉසේරදී දේවරු ඉඳලා තියෙනවා, තාම තියෙනවා. මෙහෙම තමයි අපි කාලය අපිට දැනෙන්නේ. අපිට කාලේ ප්‍රශ්නයක් වෙන්නේ ওই විදිහට නොවිසිඳුණු ප්‍රශ්නයක් එක්ක. දැන් ප්‍රශ්නයක් විසඳුනහම එතනදී කාලේ නතර වුණා වගේ වෙනවා මොහොතකට. මෙහෙම කාලයක් තිබුණු ප්‍රශ්නයක් එකවරම විසඳලා ගියාම දැනෙන්නේ කොහොමද? කාලේ නතර වුණා වගේ. මේ අපේ මානසික කාලය, ආවේගශීලී කාලය, ඒ ඔරලෝසු එකවරම නැවතුණා වගේ. එහෙම නැවතිලා ටික කාලයක් තියෙන්න පුළුවන්. නැවතිලා හරි. හැබැයි ආයෙ අලුත් ප්‍රශ්නයක් එක්ක ආයෙත් මේ සංසාරික ඔරලෝසුව කැරකෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ප්‍රශ්න දෙකක් අතර සමහර විට පුංචි විරාමයක්, විවේකයක් සංසාරේ අපිට දෙනවා. සංසාරේ අපිට දෙනවා පුංචි විවේකයක් ප්‍රශ්න දෙකක් අතර. පරණ ප්‍රශ්න විසඳලා ඉවරයි, අලුත් ප්‍රශ්නයක් තාම ඇවිල්ලා නැහැ. මේ විවේකයට තමයි අපි සැප කියලා කියන්නේ. හරි, හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. සියල්ල හොඳින් වෙනවා. ඕල් රයිට්, ඕකේ, වෙරි ගුඩ්. මේ හැම වචනයක්ම අපි කියන්නේ මේ විරාමයට, මේ විවේක කාලයට. හැබැයි ඇත්ත මොකද්ද? මේ විවේක කාලයක් පමණක් නෙවෙයි, බොහොම සුළු විවේක කාලයක්. මේ මනුෂ්‍ය ලෝක කෙනෙකුට ලබන්න පිළිවන්නේ ඉතාම සුළු විවේක කාලය. සමහර විට වෙනත් ලෝක තිබෙන්න පිළිවන් දීර්ඝ විවේක කාල තිබෙන. හැබැයි මේ මිනිස් ලෝකයේ විවේක කාලය හරිම කෙටි. ඉතින් කාර්ය බහුල වෙන්න වෙනවා. දැන් ප්‍රශ්නයක් අහන විසඳන්න දෙපෙයි දඟලන්න වෙනවා, දුවන්න වෙනවා, හිතන්න වෙනවා, කතා කරන්න වෙනවා, දුරකථනයෙන් එමෙතුම් ගන්න වෙනවා, හම්බ කරන්න වෙනවා, ඉදිරි කරන්න වෙනවා, වියදම් කරන්න වෙනවා, ණය වෙන්න වෙනවා, කොලී ගෙවන්න වෙනවා. දැන් මෙහෙම තමයි තර කාර්ය බහුලයි. මේ තමයි මනුෂ්‍යාව සංසාරේ තබා තිබෙන තැන. කොතැනද? කාර්ය බහුල තැනක. හිතන්න වෙලාවක්, දකින්න වෙලාවක්, විවේක ගන්න වෙලාවක්, මෙනෙහි කරන්න වෙලාවක්, සාකච්ඡා කරන්න වෙලාවක්, එහෙම වැඩිය දීලා නැහැ, දෙන්නේ නැහැ. කතා කරන්න වෙලාවල් දෙනවා. හැබැයි සාකච්ඡා කරන්න ලොකු වෙලාවක් දෙන්නේ නැහැ. ඉතින් මේ කතා බහ කිරීමයි සාකච්ඡා කිරීමයි දෙකක්. කොහොම හරි කාර්ය බහුල තැනක තමයි තබා තිබෙන්නේ. කාර්ය බහුල කියන්නේ මේ ප්‍රශ්න තියෙන තැනක, ඒවට විසඳුම් වහවහා සෙවිය යුතු තැනක, හරියට ගිනි කන්දක් පාමුල වගේ. ඉතින් මේ ගිනි කන්ද පුපුරන්න පුළුවන්, අපි දන්නවා ආර්ථික ගිනි කන්ද පුපුරන්න පුළුවන්, සෞඛ්‍ය ගිනි කන්ද පුපුරන්න පුළුවන්, සමගිය කියන ගිනි කන්ද පුපුරන්න පුළුවන්. මේ විදිහට ගිනි කඳු රාශියක් තිබෙනවා. කොයි ගිනි කඳ කවද කොයි වෙලේ පුපුරයිද දන්නේ නැහැ. මේවට විසඳුම් හොයන්න වෙනවා. මෙහිම ආතතියක, මෙහිම බියක, සැකයක තමයි සංසාරේ මිනිස්යාව තබා තිබෙන්නේ. ඉතින් එහෙම තැනක ඔබ අප ඉන්න විට අපිට වෙන දේවල් හිතන්න කාලයක් නැහැ. වෙන දේවල් දකින්න කාලෙකුත් නැහැ. මේ එදිනෙදා ප්‍රශ්න ටිකටම දවස මදි කියලා තමයි බොහෝ විට අහන්න ලැබෙන්නේ. එදිනෙදා ප්‍රශ්නවලට දවස මදි. වෙලාව මදි. කාලය මදි. දැන් මෙහෙම මේකට තමයි ආතතිය. දැන් මෙතෙන්දී එන්නේ ප්‍රතිඵලය තමයි ආතතිය. වැඩ ගොඩයි, ඉලක්ක වැඩි, කාලය අඩුයි. ඒතර මේ දෙක අතර තරඟයේ ප්‍රතිඵලය තමයි ආතතිය. අවර දෙකක් අතර තරංගයක ප්‍රතිඵලයේද කාලය සහ ඉලක්ක අතර. කාලය සහ විසඳීතු ප්‍රශ්න අතර තරඟයක් තිබෙනවා. ඉතින් මේ තරංගයේ ප්‍රතිඵලයට තමයි පුද්ගලයා ආතතියට පත් වෙන්නේ. මේ දෙක මැද්දෙන් පුද්ගලයා හිර වෙනවා, හරියට සැන්ඩ්විචයක් වගේ. එක පැත්තකින් ඉලක්ක, ප්‍රශ්න, අනිත් පැත්තෙන් කාලය. දැන් මෙතන තියෙන ලස්සනම කාරණය තමයි මේ සංසාරේ මේ දෙන්නව නිර්මාණය කරලා තියෙන මේ කාලයයි ප්‍රශ්නයි නිර්මාණය කරලා තියෙන හරි අපූර්ව විදිහකට. මොකද්ද? එකක් සීමිතයි, අනිත් එක අසීමිතයි. දැන් මොකද්ද අසීමිත? කාලයද? කාලය අසීමිත නම් කිසි ගැටලුවක් නැහැ. අසීමිත කාලයක් තුළ සීමිත ප්‍රශ්න ටිකක් නම් විසඳන්න තියෙන්නේ, අසීමිත කාලයක් තුළ සීමිත ප්‍රශ්න ටිකකට නම් විසඳුම් හොයන්න තියෙන්නේ, විසඳගන්න තියෙන්නේ. එහෙනම් මොකද තියෙන ආතතිය? කිසි ආතතියක් නැහැ නේ. බොහොම නිදහසේ හොඳට හුස්ම අරගෙන, හොඳට පිට කරලා, hina වෙලා, සැහැල්ලුවෙන් හොඳට නිදියාගෙන, සැහැල්ලුවෙන් ඇහැරලා, දකින්නත් එක්ක කතා බහ කරලා, සැප දුක් අහලා, නෑදෑ ගමන් ගියලා, ඊට සම්මිතු කරලා, බොහොම විවේකයෙන් තමගේ කායික නිරෝගීකම ආරක්ෂා කරගෙන ප්‍රශ්න වලට උත්තර හොයන්න පුළුවන්. එහෙම පුළුවන් වෙන්නේ සංසාරේ මේ ප්‍රශ්න සීමා කරලා ඒවා විසඳන්න අසීමිත කාලයක් මිනිසයාට දීලා තියෙනවා. මිනිසයා කියන්නේ අපිට දීලා තිබෙනවා නම් ප්‍රශ්න ටිකකුයි. ඒ ප්‍රශ්න ඕනේ දවසක විසඳුවට කමක් නැහැ. අවද විසඳගත්තත් කමක් නැහැ. හදිස්සියක් නැහැ. අද කියලා හදිස්සියක් නැහැ. ඕනේ තරම් කාලේ තියෙනවා, වෙලාව තියෙනවා, විවේකයේ තිබෙනවා. ඔබේ අනිත් වැඩ කරගන්න, විනෝදේ කරගන්න, දරුවන් එක්ක ඉන්න, දෙමව්පියන් එක්ක ඉන්න, නෑදෑ ගමන් යන්න, සෞන්දර්යය දකින්න, මේ සියල්ල කරලා ඔබට විතුනොත් මේ ප්‍රශ්නයක් විසඳන්න හදිස්සියක් නැහැ. එහෙම ඒ නිකන් ස්වර්ගයේ පිළිබඳ හීනයක් කතන්දරයක් වගේ. හැබැයි යම් හේතුවක් නිසා සංසාරයේ මිනිස්යාව මේ සැන්විච් එකක්, මිනිස්යාව මැදි කළ සැන්විච් එකක් හදලා තියෙන්නේ. අයි සීමිත කාලයක් තුළ අසීමිත ප්‍රශ්න. කාලය සීමිතයි. හැබැයි ප්‍රශ්න ඉවරයක් නැහැ. දැන් අදින් මේ දෙන්න දෙපැත්තට අදිනවා. හරියට අපේ මැද්දෙන් කඹයක් මැදලා සීමිත කාලයක පැත්තකින් අදිනවා. ඉවරයක් නැති කෙලවරක් නැති ප්‍රශ්න අනිත් පැත්තෙන් අදිනවා. ඉතින් අදිනකොට ඉර වෙන්නේ අපි. ඉර වෙන්නේ, තද වෙන්නේ, පීඩණයටපත් වෙන්නේ, ආතතියටපත් වෙන්නේ මේ මැද ඉන්න කෙනා. ඉතින් කාලය අසීමිත නම් එයා ලිහනවා. එයා අදින්නේ නැහැ, එයාට හදිස්සියක් නැහැ නේ. එයා කඹේ ලියලා අතෑරලා බුරුලට තියනවා. අපි හිර වෙන්නේ නැහැ. හැබැයි එහෙම සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හැම විටම මේ ප්‍රශ්න ඉවරයක් නැහැ. ඉතින් කාලේ ප්‍රශ්න වැඩි වෙන්න කාලේ අඩුවෙන් තමයි දැනෙන්නේ. يعني කාලේ ටිකයි තියෙන්නේ වගේ දැනෙන්නේ. ප්‍රශ්න වැඩි වෙන්න මේ කාරණේ හොඳට මෙනෙහි කරන්න, දකින්න, ප්‍රශ්න වැඩි වෙන්න, يعني කළ යුතු වැඩ වැඩි වෙන්න, ඉලක්ක වැඩි වෙන්න, ඒවට ළඟා වෙන්න තියෙන කාලය අඩු වෙනවා. ඉතින් ප්‍රශ්න අසීමිත වුණාම වෙන්නේ මොකද්ද? කාලයේ බිඳුව වෙනවා. අකාලික නෙමෙයි. වෙලාවක් නැහැ කියන තැනදී මොනම දෙයක් කරන්න බෑ. කිසිම දෙයකට වෙලාවක් නැහැ කියන තැනදී එතනින් තමයි බිඳ වැටෙන්නේ. ඔය ආතතිය බිඳ වැටීම කියන එක එන්නේ එතනදී. නෙමෙයි ඒ ඇදිල්ලට කොන්දම කැඩිලා. සම්පූර්ණ මධ්‍ය ස්නායු පද්ධතියම බිඳ වැටෙනවා. එහෙම ඇද්දොත් හැබැයි ඊට මෙහත් ඉතින් හිර වෙලා පුංචි වෙලාවක් තියෙනවා. හැබැයි ප්‍රශ්න වැඩි. මේවායින් කොයි ප්‍රශ්නේද ඉස්සෙල්ලා උත්තර හොයන්න ඕනේ? දැන් මේවා ගැන හිතනකොටම ඔළුව යකාගේ කම්මල වගේ වෙනවා. ඉතින් යකාගේ කම්මල වැනි ඔළුවක් තමයි සංසාරයට අවශ්‍ය. මේ සංසාරයට අවශ්‍ය වෙන්නේ යකාගේ අම්මල වගේ ඔළුවක්. හේතුව එයාට කම්මල අස්තර කරින්න වෙලාවක් නැහැ. අම්මල අස්කරන්න වෙලාවක් නැහැ. මේක තියෙන්න ඕනේ මොනවද, ඕන් නැති දේ මොනවද, කරන්න ඕනේ වැඩ මොනවද, නොකරන්න ඕනේ වැඩ මොනවද, ඉන්න ඕනේ කවුද, නොඉන්න ඕනේ කවුද, මේවා එකක්වත් තේරුම් බේරුම් කරගෙන පටලැවිලි නිදාගෙන ඉන්න වෙලාවක් නැහැ. හැම වෙලේම එනේන උදැල්ල තලන්නයි, එනේන පිහියමුවක් තියන්නයි. මේකෙන්ම අම්මල කාර්ය බහුලයි, කම්මල් කරුවත් කාර්ය බහුලයි, මහා ഘോഷාවක්. හැබැයි කම්මල් කරුවට ලැබිච්ච දේකුත් නැහැ. අවසානයේ වැහැරුණු ශරීරයයි, ගෙවුණු මිටියයි, හැලුණු කිනිහිරෙයි තමයි ඉතිරි වෙන්නේ. කැඩුණු මයිනාමුකුත් එක්ක. දැන් මෙතන තමයි තියලා තියෙන්නේ. ඉතින් මෙහෙම තියලා තියෙනකොට කෑවද, බිව්වද, කන්න කලින් බොන්න ඕනේ බෙහෙත් ටික බිව්වද, කෑමට පස්සේ බොන බෙහෙත් බිව්වද, කන්න පෑයක විතර කලින් වතුර ටිකක් බිව්වද, කාල පෑයකට විතර පස්සේ වතුර බිව්වද, කන්න කලින් අත හේදුවද, මේවා හිතන්න වෙලාවක් නැහැ. හිතුණා කරන්න වෙලාවකුත් නැහැ. දැන් මේකට ජීවිතය කියන්නේ. උත්තරේ ඕ. මේකට තමයි ජීවිතය කියන්නේ. මෙහෙම ජීවත් වුණොත් දවසට විවේකයක් ලැබෙයි කියන හිණිකුත් සංසාරේ පින්නනවා. ওই විදිහට දිගට වැඩ කරොත් යකාගේ කම්මල තත්ත්වයට ඔළුවපත් කරගෙන මේ කම්මල් කරුවා වෙලා වැඩ කළොත් දවසට විවේකයක් ලැබෙයි, විස්රාමයක් ලැබෙයි. මේ විස්රාමයේ පිළිබඳ ලස්සන හිණයක් පෙන්නනවා. ඒ හිණයක් මිස හැබැයි කරගත්ත කෙනෙක් හොයාගන්න හරි අමාරු. දැන් ඒ කාරණේ අපි එතනින් කියලා අපි ආපහුම එතෙන් ඒ කාරණේ එතනින් තබලා කල්‍යාණ මිත්‍රේනි මේ මෙතන තිබෙන බැරෑරුම් බව අමතක කරලා දාන්න මිය බොහොම ලේසි උපක්‍රමය. ඉතින් සංසාරේ හැම විටම අපේ ඇස් බැඳලා තියෙන්නේ. ඇස් බැඳලා කල්පටියකින් ඇස් බැඳලා හැබැයි පේනවා කියන හැඟීම දීලා තියෙනවා. පේන්නේ නැහැ. පේනවා කියන හැඟීම ඇති කරලා තියෙනවා. මෙයත් ලස්සන කාරණයක්. නොපෙනෙන කෙනෙකුට ඔයාට පේනවා. පේනවා. ඉතින් මොනවද පේන්නේ? ඒ කියන කී තමයි. අවුරුරි කියනවා මේක කළු පාට. මේ සුදු පාට. මේ රවුම්. මේ දිගටි. මේ ඈටි. මේ ළඟින්. මේ ලස්සනයි. මේ අවලස්සනයි. මේ අපෙන් අහනවා පේනවා. අපි කියන ඕ මේ පේනිනා නෙමෙයි ඕ කියන්නේ මැවිලා මැවීම එකක් පෙනීම තව එකක් මවා ගැනීම එකක් මැවීමකට රැවටීම එකක් පෙනීම දැකීම තවත් දෙයක් ඇස් වහලා තවත් රැවටුණු බව දන්නේ නැහැ. රැවටුණු බව දන්නේ නැහැ. ඇස් වැහිලා කියලා දන්නේ නැහැ. මොකද පේනවා. ඊන පේන්නේ. ඇස් වහගත්තාම ඊන පේනවනේ. ඒ වගේ ඇස් ඇරගෙන හිටියත් අපි හිතනවා ඇස් අරන් ඉන්නේ කියලා. ඇත්ත මේ භෞතික ඇස් දෙක ඇරලා තියෙන්නේ. නමුත් කිසියම් ඇහක් වැහිලා තියෙනවා. වැහුණට මොකද? දන්නවා කියන හැඟීම ඇති කරගන්න. දන්නවා. ඉතින් අපි දන්න දේවල් මොනවද? ඒ ගැන හිතුවොත් නොදන්න දෙයක් නැහැ. නොදන්න දෙයක් නැව කියන්නේ මොන තරම් දේවල් දන්නවා. දැනුම් සාගරය. හැම මනසක්ම දැනුම් සාගරය. අඥානෙක් නැහැ. අඥාන කියන්නේ නොදන්න කෙනෙක් නැහැ. දැනුම් සාගරයක්. හැබැයි මෙය මනක් කල්පිත සාගරයක්. මවාගත් සාගරයක්. හිතාගත් දැනුමක්. දැකීමෙන් තොර දැනීමක්. දැකීමයි දැනීමයි දෙකක් අපිට දකින්න වෙලාවක් නැහැ. ඒ නිසා දැනීමෙන් නතර වෙනවා. දැනීමෙන් නතර වෙනවා. හන්දක් නගින්න වෙලාවක් නැහැ. හන්දක් නගින්න මහන්සි වෙන්න ඕන. වීර්යය ඉවසීම ඕන. බාධක තියෙනවා. ලොකු ධෛර්යයක් ඕන. විශාල කන්දක් තරණය කරන්න. හැබැයි හන්ද පාමුලේ ඉඳලා ඒ පාමුල තියෙන කුංචි දිය කඩਿੱත්තේට ඔළුව දැම්මොත් හිස යොමු කළොත් ඇස් දෙක යොමු කළොත් අර මුළු කන්දෙම ප්‍රතිබිම්බේ පේනවා. මුළු කන්දෙම ප්‍රතිබිම්බේ පේනවා. හරි ලස්සනට. මුදුනේ සිට අතුල දක්වාම කන්දේ. කල්‍යාණ මිත්‍රයින් බොහෝ දෙනෙක් මෙතනින් නවතිනවා. කන්ද දැක්ක කියලා. හන්ද තරණය කළා කියලා. හන්දටත් වැඩි අපි උදින් ඉන්නේ කියලා. හන්ද ගැන අපි දන්නවා කියලා. මේ දැනීම ඇස්වහලා කෙනෙකුට සුදු පාට කළු පාට හඳුන්ලා දෙනවා වගේ වැඩක්. මෙන්න සුදු පාට මෙන්න කළු පාට. මේක මොකද්ද? අපි කියනවා සුදු පාට. තව එකක් ගැන අහනවා මේ මොකද්ද? අපි කියනවා කළු පාට. මොකද අපිට කලින් කියලා තියෙනවා මේක සුදුයි මේක කළුයි අපි දැකලා නෙමෙයි. ඉතින් අපිට කෙනෙකුට දෙන්න පුළුවන් අපි ඇස් දෙකට පාට දෙකක් පේනවනේ. ඔව් මම කතා කරන්නේ ඇස් දෙකට පේන පාට ගැන නෙවෙයි. මේ හැම දෙයක් ගැන අපිට කියලා දීලා තිබෙනවා. ඒ කියා දුන්නු දේ දැනුමක් විදිහට අපි මම දන්නවා කියන තැනට ඇවිල්ලා තිබෙනවා. මේ දැනගන්න වෙලාවක් ඕනේ නැහැ. ලොකු වෙලාවක් ඕනේ නැහැ දැනගන්න. මේ යන්නේ ගමන් වෙන කන බොන ගමන් පොතක් පතක් කියවන ගමන් රූපවාහිනිය බලන ගමන් දැනගන්න පුළුවන්. ඒට අවධානයක් අවශ්‍යත් නැහැ ලොකු. මේ දැනුම කියන දේ නිරන්තරයෙන්ම අපතුලට පාන්දු වෙනවා. ඉතින් ලොකු අවධානයක් තිබ්බොත් වැඩි දැනුමක් ගන්න පුළුවන්. ඒ ලැබෙන දේ හොඳට තැන්පත් කරගන්නත් පුළුවන් ලොකු අවධානයක් තිබුණොත්. හැබැයි අවධානය අඩු වුණා කියලා දැනුම අප තුළට කාන්දු වීම නවතින්නේ නැහැ. කාන්දු වෙනවා. ඉතින් විවේකයක් අවශ්‍ය නැහැ දැනගන්න. යකායි කම්මල වගේ හිටියත් දැනගන්න පුළුවන්. ඊළඟ වැදගත්ම කාරණිය මේ දැනගන්න ගිහිල්ලත් අපි කාර්ය බහුල වෙලා තියෙනවා. දැනගන්න ගිහින්. අහන්න ගිහින්. කියවන්න ගිහින්. හිතන්න ගිහිල්ලත් කාර්ය බහුලයි. මේවා බුද්ධිමය කාර්යයන් කියලා අප කියනවා. ඒතර බාහිර වශයෙන් කාර්ය බහුලයි, අභ්‍යන්තර වශයෙන් කාර්ය බහුලයි. බාහිර කාර්ය බහුලත්වයේ පේනවා. අභ්‍යන්තර කාර්ය බහුලත්වය පේන්නේ නැත. හැබැයි නොපෙනුනාට අභ්‍යන්තර කාර්ය බහුලත්වය බාහිර කාර්ය බහුලත්වයට වඩා විශාලයි සහ හානිකරයි. ඒකද තමයි රැවටීම. ඒ රැවටීම ඇති කරන මායාවක් දන්නවා කියන මායාව. එක පුස්තකාලයක විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයෙක් හැම විටම පුස්තකාලේ දකින්න ලැබුණා දේශන නැති වෙලාවල්. ඒ දේශන පිළිබඳ පොතපත් නිරතුරුවම පරිශීලනය කළා. දවසක් මේ වෙනත් විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙක් ආව පරීක්ෂණයක් සඳහා මේ ශිෂ්‍ය කණ්ඩායම ඇවිල්ලා දවස් දෙක තුනක් මේ ශිෂ්‍යයන්ව පරීක්ෂණයට ලක් කරලා විභාගෙට මේ විශ්වවිද්‍යාලයේ මේ අංශ භාර ප්‍රධානියත් එක්ක කතා කරනකොට කියනවා අර හැම වෙලේම පොතපතේම ගැලී සිටි ශිෂ්‍යාව පෙන්නලා අර ශිෂ්‍යයා ඉගෙන ගන්න හරි නන්දුයි නේද? හැම වෙලේම යමක් ඉගෙන ගන්නවා නේද? එතකොට ඒ මහාචාර්යවරයා කියනවා මට නම් සැකයි. ඒ ශිෂ්‍යයාට ඉගෙන ගන්න වෙලාවක් තියෙනවද කියලා. වෙලාවක් තියෙනවද ඉගෙන ගන්න? හැම විටම හැම තම කෙනෙක් ගන්න හැම වෙලේම මොනවා හරි කටේ දා ගන්න කෙනෙකුට අපන්න, රහ බලන්න, දිලින්න, දිරව ගන්න වෙලාවක් තියෙනවා. මේ තොරතුරු දැනුම ඔළුව ඇතුළට දා ගන්න යකාගේ කම්මල වගේ කරගත්ත කෙනෙකුට ඉගෙන ගන්න වෙලාවක් නැහැ. හැබැයි දැනුම එනවා. දැනුම එකක් ඉගෙනීම තව එකක්. දැන ගැනීම තව එකක්. දැකීම තවත් එකක්. අපි හන්දක් පාමුල පේන පුංචි දිය කඩිටක වැටෙන මහා කන්දක ප්‍රතිබිම්බය දැකලා කන්ද දැක්ක කියලා මේ තමයි කන්ද, මේ තමයි මුදුන, මේ තමයි කඳු පාමුල කියා සතුටු වෙනවා, සෑහීමකට පත් වෙනවා. අපි දන්නවා මේ දැනුම දහමේ තුච්ච කොට සලකා තිබෙනවා. තුච්චෝ පොතිලෝ කියලා තියෙනවා. තුච්චෝ පොතිලෝ මේ දැනුම ඉතාම ඉහළට තිබුණු කෙනෙක් පොතිල හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ ගැන අපේ ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ තුච්චෝ පොතිලෝ. මේ පොතිල හාමුදුරුවෝ තුච්චයි. තුච්චයි කියන්නේ වෙන වැරැද්දක් කරනව නෙමෙයි. කිසිම පහත් වැඩක් කරලා නැහැ ලාමක. හැබැයි ලාමක කෙනෙක්. ලාමක කෙනෙක්. දන්නේ නැහැ. දන්නේ නැහැ. හැබැයි දන්නවා. දේශනා දන්නවා. බුදුරජාණන් වහන්සේ කළ දේශනා දන්නවා. හැබැයි ඇත්තටම දන්නේ නැහැ. ඇත්තටම දන්නේ නැහැ. වචන වලින් නැවතිලා, සංකල්ප වලින් නැවතිලා, අර්ථකථන වලින් නැවතිලා න්‍යායන්ගෙන් නැවතිලා මේ තරණය කළ යුතු හන්ද පාමුල ලස්සන කූඩාරමක් හදාගෙන මේ පොකුණේ තියෙන කන්ද ඡායාව දිහා බල බල සතුටු වෙනවා. අපි හඳුමුදුන දැක්කා, හඳුමුදුන අත්දැක්කා. කල්‍යාණ මිත්‍රේනි, මේ මායාව ඇතුලේ අපිව ලස්සන හීනේක නිදි කරවලා තියෙන සංසාරය, අවිවේකී හීනේක, ඇහැරෙන්න දෙන්නේ නැති හීනේක අපිව නිදි කරවලා තියෙන්නේ. ගැඹුරු නිින්දක හැබැයි හීනේක ලේසි නෑ හැරවන්න, දන්නවා කියන හීනේක, කාර්ය බහුලයි කියන හීනේ, ප්‍රශ්න ඉවරයක් නැහැ කියන හීනේ, උන්චි වෙලාවයි තියෙන්නේ, කෙටි කාලයයි තියෙන්නේ කියන හීනේ අපි යොනිති කරලා මේ ඇහැරෙන්න කාලයයි සිහිබුද්ධියට හොරාවයි මේ කතා කරන්නේ සිහිබුද්ධියටයි. සිහිබුද්ධියට ඇහුනොත් මේ පණිවිඩේ සීබුද්ධිය අවදි වෙයි. අවදි වෙනවා නම් අවදි වෙන්නේ සීබුද්ධිය පමණයි. මෙතන වෙන්න අවදි වෙන්නට ඕන කෙනෙක් නෑ. වෙන කිසිම කෙනෙකුට අවදි වීමේ අවශ්‍යතාවයක් නෑ. අවදි වීමේ සැබෑ ගැඹුරු අවශ්‍යතාවය තිබෙන්නේ සීබුද්ධියටයි. එයා දන්නවා මොකද වෙන්නේ කියලා. හැබැයි එයාගෙන් අහන්න නැත්නම් එයා කියන්නේ. ඇහුවොත් තමයි කියන්නේ. අවස්ථාවක් දෙන්න සිහිබුද්ධියට, වෙලාවක් දෙන්න සිහිබුද්ධියට, නවතින්න මොහොතක් සිහිබුද්ධියත් එක්ක. සිහිබුද්ධියත් එක්ක නැවතුනොත් සිහිබුද්ධියෙන් අලුත් ගමනක්, අලුත් දිශාවකට පටන් ගන්න පිළිවන්. එයයි සදහම් සැදෑවේ එකම අරමුණ. ඒ අරමුණින් අපි බලමු මනතරන් දුරට අපිට සිහිබුද්ධියට ආමන්ත්‍රණය කරන්න පුළුවන්ද, අවදි කරගන්න පුළුවන්ද සිහිබුද්ධිය. ඒ අවදි වෙන සිහිබුද්ධියට තේින්නේ මොනවද කියලා.
දැන් අපි ගොඩක් වෙලාවට කාර්ය බහුල වෙනවනේ, වැඩ ගොඩක්.
මතක් වෙන කාරණා සමග මනස හීන දකින්නට පටන් ගන්නවා. අනිවාර්යයෙන්ම පිළිතුරු සෙවිය යුතු නිසකින්ම විසඳිය යුතු පළමු ප්‍රශ්නය කුමක්ද? ජීවිතය කියන්නේ ප්‍රශ්න රාශියකට දෙන නමක්. අවිතිකදී තමත්තිකදී හිත උදේට හිත දවල්ට හිත රැයට අනිද්දට ලබන සතියේක විසඳන්න අනිවාර්යයෙන්ම විසඳිය යුතු ප්‍රශ්න අනිවාර්යයෙන්ම උත්තර ස්වාගතීක ප්‍රශ්න ලයිස්තුවකට තමයි ජීවිතේ කියන්නේ. ඒ අතර හිතෙනවද නෙවෙයි දැනෙනවද ප්‍රමුඛ ස්ථානයේ දිය යුතු ප්‍රශ්නය කුමක්ද? එහෙම ප්‍රශ්නයක් තිබෙනවද තිබුණාද තවමත් තිබෙනවද? මේක දැනුමින් උත්තර දෙන්න එපා, දැනුමින් උත්තර හොයන්නත් එපා. දැනින්නේ කුමක්ද? හරියට හද පිපාසයක් තිබෙන විට පිපාසයේ තමයි ප්‍රශ්නය දිව ගිලෙන තරමට. මොනේ තව ප්‍රශ්න තිබුණා දැන් ටිකක් තමයි පිළිතුර. පළවෙනි තැන දෙන්නේ දිව ගිලෙන පිපාසයේ. වටේටම ගිනි ඇවිදීගෙන එන විට පළවෙනි තැන දෙන්නේ දැනගන්න පුළුවන් තැනකින් දැන ගැනීමට. එකම ප්‍රශ්නේ නෙමෙයි, තව ප්‍රශ්න තිබෙනවා. හැබැයි ප්‍රමුඛ ස්ථානය දෙන ප්‍රශ්න. එහෙම දැනෙන, සැබෑවටම දැනෙන, අහලා තිබෙන, කියවා තිබෙන, හිතා තිබෙන නොවේ, සැබෑවටම සැබවින්ම දැනෙන ප්‍රශ්නය කුමක්ද? එහෙම දැනෙන ප්‍රශ්නයක් තිබෙනවද? ප්‍රමුඛ ස්ථානයේ දිය යුතු ප්‍රශ්න. පළමු වෙන්න විසඳුම හොයා ගන්න ඕන ප්‍රශ්න. කවදා හරි විසඳුනොත් ඇති කියන කල්දාන ගණේ ප්‍රශ්නයක් නොවි. සියලු ප්‍රශ්න අතර වඩා බරපතලම ප්‍රශ්නය විදිහට දැනෙන්නේ කුමක්ද? එහෙම බරපතල ප්‍රශ්නයක් දැනෙනවද? ඊටතම පවති. සිතීම අත්හරින්න, දැනෙන්න අරින්න, හොයන්න එපා ප්‍රශ්න. හොයනකොට නැති ප්‍රශ්නත් ප්‍රශ්න වෙනවා. හොයන්න ගියෝ දැනෙන්න අරින්න. බලාගෙන ඉන්න, විමසීමෙන් ඉන්න. හරියට පපුව ගැහෙනවා දැනෙනවා වගේ. සමහර විට මෙතෙක් කල් දැනුන්නේ දැන් දැනෙන්නෙත් නැති වෙන්න පුළුවන්. මැරෙන තුරු නොදැනෙන්නත් පුළුවන්, මැරෙන මොහොතේ පමණක් දැනින්. හැබැයි පපුව දැනෙන අවධානය යොමු කළොත් නියඳව විමසිල්ලෙන් හිටියොත් පමණක් දැනේ. සංසාරික අද ගැස්මට කිසියම් මට්ටමකින් සමීප වුණු යාන්තමට හෝ එහි නැසී යන තරමට වත් කිට්ටුළු ඈතින් හරි ඇහෙන නැහෙන ගානට දැනෙන සිහි බුද්ධියක් අවදි වූ මේ භාවනාවෙන් න අපි සංවාදයේ දෙමු. කල්‍යාණ මිත්‍ර හිතවතුනි, භාවනාව බොහෝ විට අපව නිහඬ කරනවා. මොනම ප්‍රශ්නයක්වත් නෑ වගේ හැඟීමක් ඇති කරවනවා. හැබැයි ඒක මුලා නොවී අවදියෙන් ඉඳ බලමු. සංවාදයේ මේ අවස්ථාව අහන්න ප්‍රශ්නයක් තිබෙනවා නම් අහන්න, බෙදාගන්න අත්දැකීමක් තිබෙනවා නම් බෙදාගන්න. ඒ අතරම මේ කරන වැඩසටහන් පිළිබඳ සටහනක් ලියලා හැම දෙනාගේම දැන ගැනීමට අවධාරණය වෙන්නට එවනවා අපේ කල්‍යාණ මිත්‍රයන් කීප දෙනෙක් එකතු වෙලා ඒ ලොකු පරිශ්‍රමයක් දරලා කරන වැඩ කියන එක තේරුම් ගන්න එක ඊළඟට කියන දේ කියන භාෂාවට ගේන එක සාරාංශ කිරීම සංස්කරණය කිරීම ඉතින් ඒ සියල්ල කරන්නේ මෙහි පදිගත කිරීමක් නොලැබෙන නිසා මේ සිහිබුද්ධියටම කතා කරන වැඩසටහනක් නිසා සිහිබුද්ධියට පදිගත කිරීමක් අවශ්‍ය නැහැ. හැබැයි දවස් 3-4කට පස්සේ සාරාංශයක් ලැබෙනවා. එතකොට මේ අපි තේරුම් ගත්ත ටික වඩාත් විමර්ශනාත්මකව හඳුනා ගන්නට ඉඩක් ලැබෙනවා. ඒ නිසා මේ කියන්නේ ඒක සුදුසු ගෞරවය දෙන්න. ඒ සාරාංශය ලැබුණාම ඊට සුදුසු ගෞරවය දෙන්න කෘතවේදීව ඒ කරන ස්වේච්ඡාවෙන් කරන්නේ කල්‍යාණ මිත්‍රයන්ගේ පරිශ්‍රමය කියන උපරිම ප්‍රයෝජන ගන්න.
අවසරයි සර්. අද දේශනේ මුල් අවස්ථාවේදී සඳහන් වුණා මේ බලාපොරොත්තු සහ කාලය කියලා. දැන් භාවනා කරනකොට අපේ මුලදී තිබ්බ බලාපොරොත්තු ටික ටික අඩු වෙලා, මම මේ අදහස් කරන්නේ බාහිර බලාපොරොත්තු ඒව බලාපොරොත්තු නොවන තත්ත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් මුලදී හිතපු ගැටලු නොවන තත්ත්වයටපත් වෙනවා. කිසියක් කරලා නැමේ. නමුත් ඒ විදිහට තත්ත්වයටපත් වෙනවා. හැබැයි ඒ වගේම දැන් අපි මේ භාවනා කරනකොට බලාපොරොත්තු ඇති වෙන භාවනාව සම්බන්ධයෙන් අනේ මට මේ කාරණේ කරගෙන යන්න පුළුවන් වේද කියන කාලේ උදාහරණයක් වශයෙන් වයසට යනකොට කාලය මදි. එතකොට ශරීර සෞඛ්‍ය පිළිබඳ ගැටලුත් මතුවෙනවා. ඔය රාමුව තුළ තමයි අපිට අර බලාපොරොත්තු ඉටු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කොහොමද සර් අපි සිහිපුද්දී මේක අල්ලගන්න ඉදිරියට ගෙනියන්නේ කොහොමද?
ආව මේ ප්‍රශ්න කියන ඒවා මේ හැම ප්‍රශ්නෙටම උත්තර ඕනේ මේ ඒක තමයි ඇත්ත. භාවනා කළත් නැතත් සමහර ඒවා එහෙම අමතක වෙලා යනවා. අලුත් ප්‍රශ්න වැඩි වෙනකොට සමහර බොහෝ ප්‍රශ්න අමතක වෙලා යනවා. ඉතින් ඉතුරු වෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒවා තමයි ඇත්තටම උත්තර දෙන්න ඕනේ. ඉතින් ජීවිතේ ඇත්තටම නම් අපි උත්තර හොයන්න ඕනේ බොහෝම ප්‍රශ්න ස්වල්පයකට. මේ අසීමිත ප්‍රශ්න තොගයක් නෑ ජීවිතේ. එය මායාවක්, බොරුවක්. එහෙම බොරුවක, එහෙම ආතතියක තමයි අපි කියලා තියෙන්නේ. මෙතන අසීමිත ප්‍රශ්න තොගයක් තියෙනවා. ගිමන් නිවන්න, මහන්සි අරින්න, හුස්මක් ගන්න වෙලාවක් නෑ. දුවන්න. වේගය අඩු කරොත්, විවේක ගත්තොත් පරාදයි. දැන් මෙහෙම බොරුවක, බොරු ආතතියක තමයි කියලා තියෙන්නේ. දැන් භාවනා කරනකොට අර බොරුවට හදපු ප්‍රශ්න ටිකට වැඩි වෙලාවක් ඉන්න බෑ. දැන් බොරුවකට ආයෙෂ නැහැ කියනවනේ. එතකොට මේ බොරුව විසින් මැවු ප්‍රශ්න අර සබම් බෝල වගේ නැති වෙලා යනවා. ඒ බව පේනවා. ඉතින් ඒක ඇත්ත ඔබතුමා කියව කාරණේ අනවශ්‍ය බලාපොරොත්තු කියලා අපි පස්සේ කියනවා. හැබැයි තියෙනකොට ඒක බොහොම අත්‍යවශ්‍ය බලාපොරොත්තු. මේ පස්සේ අනවශ්‍යයි කියලා තේරෙනවා. ඕන් නැති වෙලාම යනවා. අපිව හිතන්න යන්නේ නැහැ. නෑ ඒව ඕන් නැහැ කියලා කියන්නේ නැහැ. නිකම්ම අපිට මතක නැහැ එහෙම බලාපොරොත්තුවක් තිබුණාද, ඒ වෙනුවෙන් මෙච්චර මුල්ගල් තියලා වැඩ කරාද කියලා අපිට මතක නැහැ. ඉතින් දැන් එහෙම දිගටම ඉන්න දෙන්නේ නැහැ. මේක තමයි හැටි. අපි කරන්නේ මොකද්ද? ඒ ඇතුලෙන් මෙයා ආයෙ මතුවෙනවා. මේ සංසාරේ ආයෙ එනවා. ඇවිල්ලා මේ මොනවා කරත් කමන්නේ, අපි පින්කම් කරත්, සමාජ සේවා කරත්, දේශපාලනය කරත්, හම්බ කරන්න ගියත් ඉගෙන ගන්න ගියත් ඒ මොනවත් නොකර පොතක් කියවන්න ගියත් ඒ ඇතුලෙන් අර මිනිස්සය මතුවෙනවා. මේ සංසාරේ එනවා ඇවිල්ලා ඉතින් යාට මොකක්ද ඕන ඉලක්ක? භවය කියන්නේ ඒක ඉලක්ක ටිකක් ඕනේ. මොන ඉලක්කේ වුණත් කමක් නැහැ. ඒක අධ්‍යාපනයේ පිළිබඳ ඉලක්කද, සමාජ සේවාද, ආගමිකද, එහෙම නැත්නම් ආධ්‍යාත්මිකද, හොඳද නරකද ඒව ගැටලුවක් නැහැ. හොඳත් එක්කත් භවය හැදෙනවා, නරක එක්කත් භවය හැදෙනවා. ඉතින් භවය හැදෙන එක තමයි එයාට ඕන. හොඳ නරක ඕන කාටද ඒක වෙනම කතාව. ඒක වෙනම කෙනෙකුට. එයාට නෙමෙයි ඒක වැදගත් වෙන්නේ. එයාගේ වගකීම තමයි භවය හදලා පෙන්වන එක. ඉතින් ඉලක්ක හදලා පෙන්වන. භාවනාවේදී ඉලක්ක හදනවා. පුංචි ඉලක්ක හදනවා, ළඟ ඉලක්ක හදනවා, ඈත ඉලක්ක හදනවා, ඈතම ඇති ඉලක්ක හදනවා. කවදා හරි ඉටු වෙන්න කියලා හිතන බලාපොරොත්තු භාවනාවේ තියෙනවා. දැන් ඇත්තම නම් මේ ලෞකික බලාපොරොත්තු කිනේම හොඳයි. ලෞකිකයි කියන බලාපොරොත්තු හොඳයි. ආධ්‍යාත්මික බලාපොරොත්තු වලට වැඩිය. මොකද ලෞකික බලාපොරොත්තු පේනවා. ඒ වගේ හොඳ නරක අඳුනා ගන්න පුළුවන්. ඇත්තද බොරුද හොයා ගන්න පුළුවන්. නිස්සාරත්වය දකින්න පුළුවන්. අද හිතමු දැක් ගන්න පුළුවන්. හැබැයි ආධ්‍යාත්මික බලාපොරොත්තු තමයි මේ ආත්මේ අඳුනා ගන්න බැහැ. මේ ආත්මෙ නෙමෙයි නේද? ඉතින් මැරෙන්න එපැයි. එහෙම තැනක අපි එහෙම තැනකින් ආය සංසාරය හදන දේ සංසාරය හරි දෙක. මේ සංසාරයට වැඩිය. හැබැයි කිසිම ඉලක්කයක් ඕනේ නැහැ. මේ ඉලක්ක ඔක්කොම සංසාරයටයි දේවල්, මායයටයි දේවල්. ඒ නිසා කිසිම ඉලක්කයක් එපා. ඔක්කොම ඉලක්ක අතාරින්න කියලා කිව්වොත් වෙන්නේ මොකද්ද? දෙකකින් එකක් වෙනවා. මොකද දෙකකින් එක එක්කෝ භාවනාව අතහැරලා. භාවනාව අතාරිනවා. මොකද මේක තේරුම් ගන්න බෑනේ. මොනවත් නැපා කිව්වොත් කිසිම බලාපොරොත්තුවක් එපා කිව්වොත් භාවනා කරගන්න දෙන්නේ නැහැ. සාමාන්‍ය ජීවිතයේ ආගේ ප්‍රශ්න තියෙනවා නිසා භාවනාව අතාරින්න. එහෙම නැත්තම් කිසිම ඉලක්කයක් නැහැ කියන ඉලක්කෙට එනවා. කිසිම ඉලක්කයකින් තොර විය යුතුයි කියන ඉලක්කය ගන්නවා. බලාපොරොත්තුවක් නොතිබිය යුතුයි කියන බලාපොරොත්තුව හදාගන්නවා. මේක තමයි මෙතන තියෙන මේ සූක්ෂම කාරණේ. කොහෙන් හරි මෙයා මතුවෙනවා. ඒ නිසා එයා ආවාවේ. මෙයාව නැති කරන්න බෑ අපිට. ආවාවේ. හැබැයි මේක තේරුම් ගන්න භාවනාව තියෙන්නේ එතන නෙමෙයි එතන. බලාපොරොත්තු තියෙන එතන. අනාගතයට සම්බන්ධ දෙයන්නේ බලාපොරොත්තු. භාවනාව තියෙන්නේ මෙතන. භාවනාව ඉලක්කේ කරගන්න. භාවනාවේ ඉලක්ක හොයන්න යන්න එපා. භාවනා කරාම මොකද්ද ලැබෙන්නේ? මොනවද ලබා ගන්න ඕනේ? මොනවා වෙන්නද භාවනා කරන්න ඕනේ? මොන විදිය වෙනසක් කරගන්නද? කවුරු වෙන්නද? ඒ උගලට අහුවෙන්න එපා. ඉලක්කයක් ඕනනේ. ඉලක්කයක් එපායි කිව්වොත්, බලාපොරොත්තුවක් එපා කිව්වොත් කිසි දෙයක් කරගන්න බැරි වෙනවනේ. ඒ නිසා භාවනාව බලාපොරොත්තු බවට පත් කරගන්න. ගමනයි බලාපොරොත්තු. ගමනාන්තේ නෙවෙයි. ඉලක්කයේ ගමන. ගමනාන්තේ නෙවෙයි. වාඩි වීමයි බලාපොරොත්තු. ඇස් වහගන්නවා නම් ඇස් වහ ගැනීමයි බලාපොරොත්තු. ඇස් වහගෙන යමක් දකින්න නෙවෙයි, වාඩි වෙලා යමක් කරන්න නෙවෙයි, වාඩි වෙනකොට වාඩි වීමයි බලාපොරොත්තු. ඇස් වහ ගන්නකොට ඇස් වහ ගැනීමයි බලාපොරොත්තු. ඇස් අරගෙන ඉන්නවා නම් ඇස් අරගෙන සිටීමයි බලාපොරොත්තු. පුළුවන් තරම් බලාපොරොත්තු ළඟට ගන්න. ළඟට 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 මෙතෙන්ට මේ මොහොතට. ක්‍රියාව තමයි බලාපොරොත්තු. ප්‍රතිඵලය නෙමෙයි, ක්‍රියාවයි බලාපොරොත්තු. සාමාන්‍ය ජීවිතේ හරි අමාරුයි මේ දේ කරන්න. ඉගෙන ගන්න විභාග පාසල. රස්සාව කරන්නේ හම්බ කරන්න. ආගමික වැඩ කරන්නේ පින් කරගන්න, පින් ලබා ගන්න. ඒතර ක්‍රියාවයි ප්‍රතිඵලයේ දෙකක් තියෙනවා. ඒ විදිහට භාවනාවක් කරන්න පුළුවන්. ඒතකොට භාවනාවත් පුණ්‍ය කර්මයක් වෙනවා. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවල එකක්නේ භාවනාව. ඒ විදිහට කළොත්. හැබැයි සීබුද්ධිය කියනවා අපිට නෑ, ක්‍රියාවයි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රතිඵලේ නෙමෙයි ක්‍රියාව. එතකොට ඔය අනිත් කාරණා කවද මැරෙයිද, කොච්චර කල් ඉන්න හම්බ වෙයිද, ලෙඩ වෙයිද, මේවා මේ සිතිවිලි වලට බෑ බය කරන්න. මේ සිතිවිලි වලට බෑ කෙනෙක්ව ආපහු හරවන්න හෝ පසුතැවීම ඇති කරන්න හෝ මනස අවුල් කරලා දාන්න. මේවා සිතිවිලිනේ. දැන් කවද මැරෙයිද කියන එක සිතිවිල්ල. ආයුෂ කොච්චර කල් තව තියෙයිද එකක් සිතිවිල්ල. ලෙඩ වෙයිද සිතිවිල්ල. ඉතින් මේ සිතිවිලි හරි ප්‍රබලයි. අපි ඒවට පණ දුන්නොත්, හැබැයි මේවා සිතිවිලි කියලා දැනගත්තොත් සහ අපිට ප්‍රශ්නයක් නෑ. මොකද මෙතනයි භාවනාව තියෙන්නේ. එතන නෙමෙයි. තව අවුරුදු 10ක් හිටියොත් 9 වෙනි අවුරුද්දේ 12 වෙනි මාසේ 31 වෙනිදා නෙමෙයි ප්‍රතිඵලය. මෙතන. මෙතන භාවනා කිරීමයි මගේ බලාපොරොත්තු. ඒපමණයි. එතෙන්ට ගෙනාවොත් මේ සිතිවිලි වලට බෑ වටට.
අපි මේ ජීවිතේ ප්‍රශ්න සහ උත්තර රාමුවක් තුළ ඉන්න ස්වභාවය
පොඩ්ඩක් හයියෙන් කතා කරන්න පුළුවන්ද?
ඔව්. අපි මේ ජීවිතේ සාමාන්‍යයෙන් ප්‍රශ්න සහ උත්තර හොයන චරිත බවට පරිවර්තනය වෙලා තියෙනවා. මට තේරුනේ කීසරේ කරන ලද දේශනා භාවනාවේදී තේරුනේ මේ ප්‍රශ්න සහ උත්තර හොයන ජීවිතයක්. නමුත් අපි භාවනා කරනකොට මේ ප්‍රශ්න උත්තරටත් වඩා අපි උත්සාහ කරන්නේ කිසියම් විදිහේ අවබෝධයක් ලබා ගන්න නේද කියන කාරණේ මම මෙහෙම මතු කරන්නේ. දැන් සීලම දේවල් මේ බඹයක් වූ ශරීරය තුළ තියෙනවා කියනකොට අර සාමාන්‍ය ජීවිතයේ අර ප්‍රශ්න සහ උත්තර හොයන රාමුවක් තුළ ඇවිල්ලාද මේ සිහි කල්පනා යොදවන්නේ? එහෙම නැත්නම් අවබෝධය සඳහාද මේක කරන්නේ කියන කාරණේ තමයි මම දැනගන්න කැමති. මම දන්නේ සමාජ සර් මේ ප්‍රශ්නේ මොකද සිහි බුද්ධිය තේරුම් කරන්න ගිහිල්ලා පැටලිල නිසා සමහර ප්‍රශ්න අහන එකත් පැටලි සහගතයි. ඒක සඳහා තමයි මම මේ ප්‍රශ්නේ අහන්නේ.
ඔව්. අවබෝධය සඳහා භාවනා. ඔව්. එහෙම අපිට එන්න පුළුවන් නම් ඒ භාවනාව කියන ඒ කාර්යයට හුඟක් සමීප වෙනවා. ඒ වචනේට ඒ ක්‍රියාවට හුඟක් කිට්ටුනා වෙනවා එහෙම කිව්වොත්. සහ එහෙමනම් අපි වැඩ කරන්නේ අවබෝධය සඳහා. ඉතින් ඒ නිසානේ මේ වැඩසටහනට අපි උපතේමාවක් විදිහට කියලා තියන්නේ අත්දැකීමෙන් අවබෝධයට කියලා. ඉතින් මේ භාවනාවෙන් අත්දැකීම් ලැබෙනවා, ජීවිතේනොත් අත්දැකීම් ලැබෙනවා. ඒ අත්දැකීම් වල ස්වභාවය මොකද? ලැබිලා නැති වෙලා. ඇතිනවන අත්දැකීමක් නැහැ. අත්දැකීමෙන් නැවතුණු කෙනාට නැති වෙච්ච දේවල් තමයි තියෙන්නේ. ඉතිරි වෙන්නේ නැහැ. අරක නැති තිබුණා, මේක තිබුණා කියන හැඟීම විතරයි කවදාහරි. කවදාහරි සංසාරේ කියන්න වෙන්නේ මේකක් තිබුණා, අරකක් තිබුණා. ධානයකුත් තිබුණා, ගෙදරකුත් තිබ්බා, වාහනයකුත් තිබ්බා කියලා විතරයි. මොකද ඒ සියල්ල අත්දැකීම්. ඇති වෙලා, පැවතිලා, නැති වෙලා. ඉතින් මේ අවබෝධය වෙනස්. හැබැයි අවබෝධය සඳහායි මම මේ භාවනා කරන්නේ, අවබෝධය සඳහායි මම මේ භාවනා කරන්නේ කියලා හිතන එකට වැඩිය අවබෝධ කර ගැනීමයි වැදගත් වෙන්නේ. අවබෝධ කර ගැනීම. එතන අපිට ලැබෙන පළවෙනිම අවබෝධය තමයි අවබෝධයක් නැහැ කියන එක. එන මම හිතනවා නම් මට අවබෝධයක් තියෙනවා කියලා. ඒ අනවබෝධයෙන් එන සිතිවිල්ල. ඒ තමයි ඇත්ත. මට හිතෙනවා නම් මට අවබෝධයක් තියෙනවා කියලා. අවල් දවසේ මම මේ කාරණේ අවබෝධ කරගත්ත කියන ඒ නිගමනයේ ඒ විනිශ්චය ඒ සිතිවිල්ල එන්නේ අවබෝධයේ නොවේ අනවබෝධයේ. අනවබෝධයේ තමයි හැම විටම මේ අවබෝධයේ අයිතිකරු බවට පත් වෙන්න හදන්නේ. මත්ත අවබෝධයේ ලැබිලා තියෙනවා. මම අවබෝධ කරගත්තා. මේ විදිහට මේ අවබෝධයේ අතීත අවබෝධයක වර්තමාන අයිතිකරු වෙන්න බලන්නේ අනවබෝධය. අවබෝධයේ අයිතිකාරයෙක් නෙවෙයි. එයාට අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. මේ මට අවබෝධ වුණාද නැද්ද? අවබෝධයේ සජීවී. සජීවී කියන්නේ මේ වෙලාවේ අවබෝධයෙන් ඉන්නේ. එච්චරයි. ඊයේ තේරුණාද, පෙරේද තේරුණාද නෙමෙයි. මේ මොහොතේ ඉන්නේ අවබෝධයෙන්. එතෙන්ට එන්න. එතෙන්ට තමයි එන්න ඕනේ. භාවනාව ඇතුලේ ඒ පිටත් අපි පැමිණිය යුත්තේ එතෙන්ට. අවබෝධයෙන් දෙන්නේ දැන් අවුද නැද්ද නෙමෙයි බලන්න. අවබෝධයෙන් ජීවත්. අවබෝධයෙන් ඇහුම්කන් දෙන්නේ. අවබෝධයෙන් හිතන්නේ. අවබෝධයෙන් උත්තර දෙන්නේ. අවබෝධයෙන් නැතිනම් අතීත දැනුමක වර්තමාන අයිතිකරු වෙලා එහෙමද උත්තර දෙන්නේ. මේ දෙක වෙන් කරගන්න පුළුවන් නම් ලොකු ගමනක් අපිට යන්න පුළුවන්.
ගොඩක් පිං.
සර් අපි මේ අවබෝධය කියන්නේ අපේ ගත්ත දැනුමිනුත් එන කොටසක් නේද සර්? එතකොට කොහොමද දැන් අපේ දැනුමිනුත් එන දෙයක් නම් කොහොමද ඒක හරියට තෝරා බේරගන්නේ? අපේ අතීත දැනුමෙන්නේ මේක එන්නේ යම් ප්‍රමාණයක්.
ඔව් ඒක තමයි අතීත දැනුම. දැනුම කියන්නේ දැනුම හැම විටම අතීතේ. වර්තමාන දැනුමක් නෑ. අත් දැනුම අතීතේ. ඉතින් අපිට තේරුණා. අපි දැනගත්තා, ඉගෙන ගත්තා, කියෙව්වා, හිතුවා. දැන් මේ ඔක්කොම අතීතයට සම්බන්ධයි. ඒතර මේවා මතකයේ තියෙන දේවල්. මතකයේ තියෙන්නේ. මතකයේ කියන එක අමතක වෙන්න පුළුවන්. ඊළඟට මතකේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් අවබෝධයට මොකද වෙන්නේ? අවබෝධේ නම් මතකයක් තියෙන්නේ. මතකේ නම් අවබෝධයක් තියෙන්නේ. මේකක් නැති වෙච්ච ගම අනිත් එක නැති වෙනවා. මට මේක අවබෝධයි, හැබැයි මතක නැහැ. මතක් කරනකල් පොඩ්ඩක් ඉන්න. එහෙම කියන්න බෑ. එහෙම කියන්න වෙලාවක් සංසාරේ දෙන්නේ නැහැනේ. කවුරු හරි අපිට චෝදනාවක් බයිනකොට මේ බැනුම් පිළිබඳ නැත්තම් අවලාද පිළිබඳ අපිට අවබෝධ වෙලා තිබ්බනම් ඒක මතක් වෙන්න එපා. මෙතනදී මොකද කරන්න ඕනේ කියලා මතක් වෙන්නේ නැහැ. ඒතර අපිට කියන්න පුළුවන් දරයට පොඩ්ඩක් ඉන්න මේ අවබෝධය මතක් කරගන්නකල් ඊට පස්සේ බනින්න කියලා. එහෙම කියන්න වෙලාවක් සංසාරේ දෙන්නේ නැහැ. මතක් කරගන්න දෙන්නේ නැහැ. මේ ප්‍රශ්නයක් ආපු ගාම අපිට අමතකේලා යන්නේ ඒකයි. එහෙම තමයි හැදලා තියෙන්නේ. අපි අසරණ වෙනවා. අසරණ කරනවා. මේ දැනුම සරණ ගියේ කෙනා අසරණ වෙනවා, අසරණ කරනවා. යන්නේමන් නැති වෙනවා යන්නේ. ඒ නිසා එතකොට මොකද අපි කරන්නේ? හිතාගත්තේ නැති දෙයක්. කලින් හිතාගෙන නොහිටි දෙයක් තමයි හදිසි ප්‍රශ්නකදී අපි කරන්නේ. ඒක හරියන්නත් පුළුවන්, වරදින්නත් පුළුවන්. අපිට අදබුත කඩාවට දුවනවා. දුවන්න නෙමෙයි ඕනේ. නවතින්න. හැබැයි එහෙම අපි කොච්චර අහලා තිබ්බත් ඒ වෙලාවට ඒව මතක් වෙන්නේ නැහැ. ඒ මතකයේ පිළිබඳ විශ්වාසයක් තියන්න එපා. දැනුම පිළිබඳ විශ්වාසයක් තියන්න එපා. දැනුම අපිට පිළිට වෙයි කියලා ඒ පිළිබඳ අධිතක්ෂීරුවක් කරන්නත් එපා. එහෙම තක්ෂීරුවක් කළා තව තව දැනගන්න තව තව දැනගන්න තව දන්නවමදි තව දන්නවමදි කියලා ඒ දැනුමේ දැනුම නැමැති මේ ඒ මිරිගුව පස්සේ දුවන කෙනෙක් වෙන්නත් එපා. වැදගත්ම දේ සීබුද්ධියෙන් ඉන්න. සීබුද්ධියෙන් මුකුත්ම දන්නේ නැති වුණාට කමක් නැහැ. ඔක්කොම පොත් අමතක වුණත් කමක් නැහැ. ත්‍රිපිටකෙම කියවලා තියෙනවා කියලා හිතන්න. හැබැයි මුළු ත්‍රිපිටකේම අමතක වුණත් කමක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. සීබුද්ධියට උණු. හැබැයි සීබුද්ධිය නැති වෙලා මුළු ත්‍රිපිටකම දැනුමම ආවත් කවුද ප්‍රයෝජනෙට ගන්න ඉන්නේ? සීබුද්ධිය නැත්තම් කවුද ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න? කවුරුවත් නැහැ. ඒ නිසා අතීත දැනුමේ වරදක් නැහැ. ඒ නිසා අපිට උඟක් ප්‍රශ්න කරගන්න පුළුවන්. අනුතුරු අඩු කරගන්න පුළුවන්. හැබැයි නොදන්නා අනුතුරතදී අපි මොකද කරන්නේ? අපි කලින් දන්නේ නැති ප්‍රශ්නයක් ආවොත් මොකද කරන්නේ? මේ සංසාරේ අපිට කියන්න බෑනේ අපි දන්න ටික විතරක් ප්‍රශ්න විදියට එවන්නේ කියලා විභාගවල නම් එහෙමයි කරන්නේ. උගන්නලා ඒ උගන්නපු ටිකෙන් තමයි ප්‍රශ්න. ඉතින් එහෙම ක්‍රමයකටනේ අපි උරු කරලා තියෙන පුංචි කාලේ ඉඳලා මේ උගන්නනවා කියලා දැනුම කියලා. හැබැයි ජීවිතේ ඊට වැඩිය වෙනස්නේ. ජීවිතේ ඊට වැඩිය වෙනස්. ජීවිතේන ප්‍රශ්න අපි පාසල් වල විෂය පාසල් විතර නෙමෙයි ජීවිතය හා උසස් අධ්‍යාපන ආයතන වල උනත් ඉගෙනගත්ත විෂයන් වලට සම්බන්ධ ප්‍රශ්න නෙමෙයි. ජීවිතේ ප්‍රශ්න. ඉතපොම නැති ප්‍රශ්න. ඉතින් ඉතිරි වෙන්නේ සීබුද්ධිය පමණයි. සීබුද්ධිය නැති කරගන්න එපා. සීබුද්ධිය වර්තමානයේ කියන දෙයක්. ඒක දැනුමට කිසිම සම්බන්ධයක් නැහැ. මේ වචනේ දැනුමට සම්බන්ධයි. නමුත් ඒ දැක්ම වචනයක් නෙවෙයි, දැනුමක් නෙවෙයි. අතීතයට යටත් වෙච්ච දෙයක් නෙවෙයි.
සමාවෙන්න සර්, ඒ කියන්නේ දහම් දැනුමේ කොටසක් විදියට නැමෙයිද සිහිබුද්ධිය ක්‍රියාත්මක වෙන්නේ? සිහ දහම් දැනුමයි සිහිබුද්ධියයි ස්වාධීනද? සිහිබුද්ධිය කියන එක පැත්තකින් අපිට පුහුණු කරන්න බෑ භාවනාවක් විදියට. නමුත් සිහිබුද්ධියෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කියලා කියන ඒ ධර්මක පැටලින් සහගතයි සර්. ආ කොහොම? ඒ කියන්නේ දහම් දැනුමේ කොටසක් විදියට නැමෙයිද සිහිබුද්ධිය තියෙන්නේ?
ඔය දැන් මේ වචනේ දැනුමේ කොටසක් නේ. සීබුද්ධිය දැනුමේ කොටසක්. එතකොට මේ අපිට අපිටම කොහේරි අවස්ථාවක මෙහෙම සීබුද්ධියෙන් ඉන්න ඕනේ කියලා මම අහලා තිබ්බා, කියවලා තිබ්බා, අවධාරණය කළා තිබ්බා. ඒක මතක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒ සීබුද්ධිය නෙමෙයි නෙන්නේ. ඒ වෙලාවේ අපිට සීබුද්ධිය එන්නේ නැහැ නේ වචනේ මතක් වුණා කියලා. කොච්චර දේවල් මතක් වෙනවද අපිට? දැන් සමාධි කියලා මතක් වෙන්න පුළුවන්. සෝතාපට්ටි කියලා මතක් වෙන්න පුළුවන්. හැබැයි මතක් වුණා කියලා ඒ ස්වභාවය එන්නේ නැහනේ. ඒ වගේ තමයි සීබුද්ධිය කියලා මතක් වුණාට ඒ මතක් වෙන්නේ සීබුද්ධිය නෙමෙයි. ඒ වචන ටික, ඒ සංකල්පේ දැනුම තමයි මතක් වෙන්නේ. සීබුද්ධියෙන් සිටීම කියන එක මේ වචන දෙකට කිසිම සම්බන්ධයක් නැති දෙයක්. වෙන වචන දෙක නැතුව ඉතින් මේක කියන්න බෑනේ. කියන්න වචන ඕනේ. තමයි. හැබැයි මේ වචන දෙක නෙමෙයි සීබුද්ධිය කියන්නේ.
දැස ගොඩක් පිං.
දහම් දෙනුම ඉහළටම තියෙන්න පුළුවන්. කිසිම සීබුද්ධියක් නැති. ඒකට සීබුද්ධිය අවශ්‍ය නැහැ. ඒ පටලැවිලි සහගත බව තාම තියෙනවනේ.
ඔව් සර්. ආ
ඔව්.
එතකොට සර් සිහි බුද්ධිය කියන්නේ මේ මොහොතට ඇහෙන මේ මොහොතට පෙනෙන දේ ගැන මේ කටයුතු කරන එකද?
ආ හොඳයි. අනේ එතෙන්ට ආවනේ ඒක ලොකු දෙයක්. මේ මොහොතට මේ මොහොතේ ඇහෙන්නේ පේන්නේ මොකද්ද කියලා දැනගන්න එකට තමයි සිහිය කියන්නේ. සිහිය තිබ්බොත් දන්නවා දැන් මොකද වෙන්නේ කියලා. මට මොකද වෙන්නේ කියලා දන්නවා සිහිය තිබ්බොත්. හැබැයි මේ මම ඒකට මොකද කරන්න යන්නේ කියන එක තමයි සිහි බුද්ධිය ඕනේ වෙන්නේ දෙන්නේ. ඇහෙනවා, පේනවා, හිතෙනවා මේවා අපිට සිහිය තිබ්බොත් දැනගන්න පුළුවන්. හැබැයි ඒ ඇහෙන පේන හිතෙන දෙයට විදින දෙයට මම මොකද කරන්න යන්නේ? මගෙන් මොකද කෙරෙන්න යන්නේ? කෙරෙන්නේ යන්නේ මොකද්ද කියන එක. අන්න කරන්න කලින් දැනගන්න පුළුවන් වෙන්නේ සිහි බුද්ධිය තිබුණොත් තමයි. කරන්න කලින්. කරනකොට නෙමෙයි කරන්න කලින් කෙරෙන්නේ යන්නේ මොකද්ද? ඒ දැක්කොත් මේ දේ තමයි කියවෙන්න යන්නේ, හිතෙන්න යන්නේ, කරන්න යන්නේ කියලා කලින් දැනගන්න පුළුවන් නම් කලින් කියන අනාවැකියක් විදිහට නෙමෙයි මේ හැම දෙයක්ම වෙන්නේ චේතනාවක. හිතන්නේ චේතනාවෙන්, කියන්නේ චේතනාවෙන්, කරන්නේ චේතනාවෙන්. එතකොට දැන් චේතනාවක් ආපු ගමන් යමක් කියන්න, කරන්න, හිතන්න පුළුවන් නම් අපි ඒ චේතනාවට ඉඩ දෙනවා ක්‍රියාවක් පුළුවන් නම්. ඉතින් ඔහි ඉඩ දෙනවා. පුළුවන් නම් ඉඩ දෙනවා. දර අපි කරාට පස්සේ තමයි අපිට දෙරෙන්නේ ඇයි මං කරේ එහෙම. නොකර ඉන්නනේ තිබුණේ. එහෙම නැත්තම් ඊට වැඩිය වෙනස් දෙයක් නේ කරන්න තිබ්බේ, කියන්න තිබ්බේ, හිතන්න තිබ්බේ. එතකොට ප්‍රමාද වැඩි දැන් කරලා ඉවරයිනේ. හැබැයි සී බුද්ධිය තිබුණොත් එතකොට ඉන්නේ පසුතැවිල්ල. සහ ඊළඟට දැනුම ආපහු ආයෙනම් මම මෙහෙම කරන්නේ නැහැ කියන අන්න අතීතයෙන් පාඩම් ඉගෙන ගන්නවා කියන එක තමයි එතින්දී. හැබැයි දැන් සී බුද්ධිය තිබුණොත් කරන්න කලින් කෙරෙන්න යන දේ දකින්න පුළුවන්. දකිනවා විතරක් නෙමෙයි ඒ දේ කරන්න මම අනුමැතිය දෙනවද නැද්ද, ඒ චේතනාවට මම අනුමැතිය දෙනවද නැද්ද කියන තීරණය ගන්නත් පුළුවන්. එතකොට ඒකට අනුමැතිය දුන්නේ නැත්නම් ඒ චේතනාවක් විතරයි. කර්මයක් වෙන්නේ නැහැ. මනෝ කර්ම වෙන්නේත් නැහැ, වාචසික කර්ම වෙන්නේත් නැහැ, කායික කර්ම වෙන්නේත් නැහැ. කාය කම්ම, වාචී කම්ම, මනෝ කම්ම තුනම වෙන්නේ. චේතනාවක් විතරයි තිබුණේ. මෙතෙන්ද තමයි සී බුද්ධිය ඕනේ. ඒකට තමයි සී බුද්ධිය කියන්නේ. පැහැදිලිද?
ඔස මේ බලනකොට අපි කවදාවත් සිහි බුද්ධිය ඉඳලම නැහනේ.
ඒකනේ අපි තාම සංසාරේ ඉන්නේ. එහෙම හිටියනම් අද නැහනේ සංසාරේ. අපි දැන් පුළුවන් නේ. කවදාවත් හිටියේ නැති වුණාට දැන් පුළුවන්.
තෙරුවන් සරණයි ආචාර්යතුමනි. සත්‍ය පරිණාමයේ සලකන කොට ස්වභාවික වර්ණයේදී උත්ිතෝන්‍යතියෙන් තමයි ඉතුරු වෙන්නේ පරිසරයට. ඒ සිහි බුද්ධියෙන් ඉන්න සත්‍යයන්
නෑ ඔරොත්තු දෙන කෙනා.
ඔව්. එතකොට යා ඔරොත්තු දෙන්න සිහි බුද්ධියෙන් මේ පරිසරේ ඉන්නව නේද?
නෑ සිහි බුද්ධිය අවශ්‍ය නෑ ඒකට. ඔරොත්තු දෙන්න සිහි බුද්ධිය ඕනේ නෑ.
හා
එතෙන්ට ඕනේ පදන් බීම. හොඳට පදන් වෙන්න, ටෙම්පරාදු වෙන්න පුළුවන් නම් ඉන්න පුළුවන් එයාට. සී බුද්ධිය ඕනේ ඉන්න නෙමෙයි යන්න.
ඒ කියන්නේ සංසාරේ ගමන යන සී බුද්ධිය ඕනේ උචිතෝන්නතිය සිදු වෙලා. එහෙම
සංසාරේ ඉන්න සීබුද්ධිය ඕනේ නැහැ. සංසාරේ ඉන්න ඕනේ පදන් වෙන්න. පදන් වෙච්ච, temperado වෙච්ච, සකස් වෙච්ච කෙනාට තමයි සංසාරේ ඉන්න පුළුවන්. සංසාරයෙන් යන්න තමයි, සංසාරයෙන් යන්න නික්මෙන්න තමයි සීබුද්ධිය ඕනේ. ඉතින් ඒ උචිතය ජයගත්ත කෙනානේ සංසාරේ ඉන්න.
දැන් සිහි බුද්ධියෙන් ඉඳලා අපි තීරණයක් ගන්නවා. දැන් මේ සිහි බුද්ධියෙන් ඉඳලා මම මේක කරන්නේ නැහැ. මේක කරනවා. එතකොට එතනට අපේ දැනුම ඉවහල් වෙනවා නේද?
ආ ඔව් සිහි බුද්ධියට ඕනෑම දෙයක් උදව් කරගන්න පුළුවන්. අතීතයේ වෙච්ච දේත් උදව් කරගන්න පුළුවන්. වැරදිච්ච දේත් උදව් කරගන්න පුළුවන්. ඒ වෙලාවට තව කෙනෙක් කියන දේත් උදව් කරගන්න පුළුවන්. අලුතෙන්ම හිතන්නත් පුළුවන් සීබුද්ධියට. මේ හැම දෙයක්ම එයා අමුද්‍රව්‍ය විදියට පාවිච්චි කරනවා සීබුද්ධිය. එකකටවත් වහල් වෙන්නේ නැතුව එකකටින්වත් හරි කියලා එකපාරට තීරණයකට එන්නේ නැතුව මේ හැම දෙයක්ම එකතු කරලා, පෙරලා, තෝරලා, බේරලා ගන්නවා සීබුද්ධිය. සීබුද්ධියට තමයි ඒක කරගන්න පුළුවන්. එහෙම නැත්නම් හැම විටම එක දෙයකට වහල් වෙනවා. එක්ක අතීත දැනුමකට, එහෙම නැත්නම් විද්‍යාවකට, එහෙම නැත්නම් කලාවකට, ශාස්ත්‍රයකට, එහෙම නැත්නම් ඒ වෙලාවේ කවුරු හරි කියන දෙයකට එකපාරට අපි වහල් වෙනවා.
බොහොමකින් සේ.
හොඳයි මේ සීබුද්ධිය මතුවෙන්න මතුවෙන්න තමයි ਵਿਚාරය ඇති වෙන්නේ. නැත්නම් ਵਿਚාරයක් නැහැ අපි ඔහේ හරි කියලා පිළිගන්නවා. එහෙම නැත්තම් මේක වෙන්න බෑ කියලා පැත්තකට විසික් කරනවා. හැබැයි සිහි බුද්ධිය තුලණය කරනවා, විමසනවා, ਵਿਚාරනවා. මේ ਵਿਚාරීම තමයි අත්‍යවශ්‍ය මේ කාර්යයට. ඉතින් මේ ਵਿਚාරය ටික ටික මතුවීම මේ සදහම් සැදෑවේ සිහි බුද්ධියට හොරාවක් අත්දැකීමෙන් අවබෝධයට යන ගමනේ කිසියම් සාර්ථකත්වයක් පෙන්නුම් කරනවා. මේ සාරාංශය වන්නේ මේක පිළිගන්න කියලා නෙමෙයි, තව තවත් විචාර බුද්ධිය අවසන්ඳම තමයි ඒ සාරාංශයත් එවන්නේ. ඉතින් විමසන්න, 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 හිතනවට වැඩිය ප්‍රශ්න කරන්න. ඒ තුලින් තමයි ආලෝකය පහළ වෙන්නේ. සී බුද්ධිය තමයි දොර කවුළුව පොයලා හරියට මේක අරින්නේ, විවර කරන්නේ එළිය ඇතුළට එන්න. අනේ බඳු ආලෝකමත් වුණු මොහොතක් සඳහා සීබුද්ධියේ කවුළුව විවර කරන්නට ඔබට, අපට හැම දිනාටම මේ අවස්ථාව සලසා දුන්නු, මේ සංවිධානය කළ කරන මේ සඳහා පහසුකම් සපේන සෑම දිනාටම කෘතවේදීත්වයෙන් පුණ්‍යානුමෝදනා කරමින් අපි මේ බදාදා සදාන් සැඳෑවෙන් සමුගනිමු. හැම දිනාටම සිත ශාන්තිය සැනසිල්ලක්ම වේවා.